ශ්‍රද්ධා බර සමාසින මේ තේමාවය අද උදේසිතේ මොනවද දක්වා මේ ශාසනික ප්‍රතිපූර්ණයට වුණේ එනක් ස්ථානයකට වඩා වැඩි හොඳකින් මහානා කටයුතු මොළේදී කාලේ ගත කරන දැත කියලා කල්පනා කරනවා. අනිසුම මම භාවනා ප්‍රතිපත්ති පූර්ණය කරන්නේ මේ සංසාර දුකෙන් අත්මදී නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම ඒ පරමාර්ථයේ සිටේ තබා ගැනීම. නිර්වාණ අවබෝධ කර ගැනීම සඳහා අපි කොයි ස්ථානයේ කොමන භාවනාවක් කළත් කරන්නට තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන කිරීම තමයි. ඒ සෝර මග්ගෝණස්සනිය දස්සනස්සය විද්‍යාව කියලා ප්‍රතිඥාන වාස්තුවේ තේනම් කරලා තියෙනවා. එවන් යාමට තිබෙන එකම මාර්ගය මහණෙනි ඒ සෝර මග්ගෝ මේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම තමයි මේ තුන්වන් අය බෝධිසිත මේ දක්වා කළේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අතරින් නිවන් අවබෝධ කර ගැනීම සඳහා දාන වශයෙන් අපේෂෙන් වැඩි යුතු වන්නේ සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය කියන අංග තුන. ඒ අංග තුන වැඩි වීම සඳහා ගන්න ලබන උත්සාහයේදී අපේ චිත්ත තුළ සම්මා වායාමයේ කියන ඒ ගුණ ධර්මය ලැබෙනවා. සම්මා වායාමයේදී අදහස් කරන්නේ කොටස් හතරක් එනදී අපේ භවනා පැත්තෙන් කතා කරනවා ලෝක උපසල ධර්මයන් උපදවා ගැනීමට කරන ලබන උත්සාහය, උපංකසල් ධර්මයන් තව තවත් දිනු කර ගැනීමට කරගන්න ලබන උත්සාහය සම්මා වායම වශයෙන් සමගන්නට ඕන. මේ දිනේ ජීවිත තුළ උපංකසල් ධර්ම තමයි සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන. සතිය කියන ඒ සම්මා සතිය කියන එක සමත් ඵලයේ දක්වා සාය. සෝවාන්ගේ මේ උත්සාහකම ගැන සම්මා සතිය කියන කාරණේ තෝරන. ඒ වගේම සපදාසම යන ආගම යනවාට ආදී සතු මහග පද සත්‍ය සමාන ප්‍රත්‍යක්ෂ කර ගැනීම උත්සාහකම යෝගාවචරණය වෙන සම්මා සතිය වදන්නේ. ඒක නිසා අය පවර යෝගාවචරණය කුවත් කවද මක්කමක සිටින කෙනෙකු විසින්වත් සබුණ ඵලයට ධර්මයක් එනකට සම්මා සමාධියත් අපවිස්සෙන් ප්‍රබණ කළ යුතු විශේෂයෙන්ම අනාගත මාර්ගයේදී කල්පනා කරනවා කියන සම්මා සමාධියේ හේතුඵලයක් සම්පූර්ණ වෙනවා කියල. සමාධි සම්බෝධියන් ලක්ෂ භාවනායේ පරිපූර්ණ යොහොසි සංකප්පජානාතිකෙන් මේ අහලදී සතර සතිපට්ඨාන සූත්‍රයේ වෙන සූත්‍ර වල දක්වා දෙනවා. මේ සමාධි සම්බෝධියන් ගැන නැත්නම් සම්මා සමාධියේ භාවනායේ පරිපූර්ණ යොහොසි භාවනාවෙන් සම්පූර්ණත්වයට පත්වලා ඉන්නේ නම් සංසය ප්‍රජානාති එයක් දැනගන්නවා. මේ අවස්ථාව උද්ගත වන්නේ අනාගාමී මාර්ගඵල සාක්ෂාත් කර ගැනීමට පමණයි. අනාගාමී කෙනෙක් තුළ සියත සියයක්ම සම්මා සමාධිය සම්පූර්ණ වෙලා තිබෙන්නට ඕන. එවැනි කෙනෙකුට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වෙනි ධ්‍යාන එකාසුළු කාල පරිච්ඡේදයක් උදදී සිතම භාවනාවක යෙදෙන්නේ නැතුව සිත අදිස්ථානකව පමණින්ම ධ්‍යාන වලට පත් කර ගැනීමට හැකිවන මාර්ගන්දනේ ඒ සම්මා සමාධිය දියුණු කරගෙන සිටින අය ඒ අනාගාමීයයි. එවැනි කෙනෙක් සම්මා සමාධිය සිට සිය සම්පූර්ණ කරන අනිත් අය විසින් සම්මා සමාධිය දියුණු කරගත නිසමයි. සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ පුරාම තියෙන සෑම සූත්‍රයකම දේශනා කරන්නේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන හතර වශයෙන්. සම්මා සමාධියේ සම්මා සමාධිය සම්බන්ධමානයේ සම්මා සමාධියක එද විචේ විචෝ විචේ කාමයේ විචක්ෂණේ ධම්මේහි සවිතක්කා සංසාර වේද ගම්පේ සුඛම් පරිමද්ධාන සම්පන්න දේවතියා දේවස්යෙන් දක්වා තිබෙන ඒ සම්මා සමාධියේ විස්තර කරන සෑම අවස්ථාවකදීම ඒ විස්තර කරන ලබන්නේ පළවෙනි ධ්‍යානයේ දෙවන ධ්‍යානයේ සහ තුන හතර කියන රූපාවච ධ්‍යාන. සම්මාර්ථයෙන් වල රූපාවච ධ්‍යානක් දක්වා තිබෙන. ඉතින් බොහෝ දෙනෙක් මේ සම්මා සමාධිය ප්‍රගුණ කරනා කියලා බොහෝ භවනා මධ්‍යස්ථානවලදී කරන වරදක් දෙනවා. සම්මා සමාධිය කියලා ඇත්ත වශයෙන්ම නිත්‍ය උපත රැවටි සිටියක්. බොහෝ දෙනෙක් අපිට ප්‍රකාශ කරලා තියෙන අප ජීවිත උඩට යන අපි පළවෙනි දෙකේ 3-4-8 ඔක්කොම ධ්‍යානවලට ගියා එහෙම කියන අවස්ථාවකට ලැබලා තියෙන අත්දැකීම. එක්කෙනෙක් ප්‍රකාශ කර අවස්ථාවක් තියෙන ධ්‍යාන 20ක් 30ක් තියෙනවා. මම ධ්‍යාන 20ටම නිදා 30ටම ගියා. එහෙනම් තවදාවත් සිටින්නට නැහැ. මොකද දෙවන ධ්‍යාන පළවෙනි දෙක 3-4 ඒ වගේම රූපාවචර 4 වගේම අරූපාවචර ධ්‍යාන 4යි 8යි තියෙනවා. මේ ධ්‍යානාට පිළිබඳ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව විස්තර ප්‍රකාශ කරලා තියෙනවා. පුරාණ පොත් වලින් දැන සෞස්තරවල ඒකේ ධ්‍යාන ආලේ කොහොම යම් යම් ධ්‍යාන වලට සිත පත්වන ආකාරයක් දැක්කන. ඒ අනුව බලන විට මේ ධ්‍යාන අන්තයෙන් එහාට ඥානක සිතට පැනක් නැහැ. ඒනම යනවා නම් නිවන සිතට පත්වන. ඒ නිසා මේ වැරදි නිගමනවලට බහැපෝ යෝගාවසයන් ඉන්නවා. ධ්‍යාන 20ක් ලැබුවයි 30ක් ලැබුවයි සිතක් ඇදී තියෙනයි. මේ සිත උඩට උඩට යනයි මේ වෙන සත්‍යය. මෙතන යාත්‍ර සම්හාර විතරයි ඇයිසෙන් නැගෙන අදහස් කරන අය සිටින්නට පුළුවන් ඒක නිසා ඒ කියන අදහස ප්‍රකාශ කරනවා. යම් කෙනෙක් මෙච්චරකට මොළාවකට පස්සට සිටිනා නම් අත කොටෙක් කියවත් මේ පොද්දලයා ඒ ලෝකාවශ්‍රය මුත්‍යාවකට මොළාවකට පස්සට සිටිනා කියලා ඒ ලෝකාවශ්‍රයට පිළිගන්නේ සුදානන්නේ. ඔහුගේ කීමම හරිය කියලා ස්ථාවර නිගමනයකට බහැලා සිටින එකෙනා අපි සම්මා සමාධිය ප්‍රගුණ කළ යුතු මෙත්තා සමාධිය නේ. අර සිතේට වැඩි සමාධිය මෙත්තා සමාධිය. ඒදී අප මේ භවනා කරන ගමන් නැතිවටත් තියෙන සෝවාන් වෙන්න තුවත් අදුම වශයෙන් පළවෙනි ධ්‍යානයේ සිටපත් වන්න ඕන. අනිවාර්යයෙන්ම පස්සේ ඒ තමයි. යටත් තියෙන අදුම වශයෙන් පළවෙනි ධ්‍යානයේ සිටපත් වන්න ඕන තාක්කල් කෙනෙකුට සෝවාන් මාර්ගය පදයක් ලබන්නේ නැහැ. එහෙනම් අදහස් කරන්නේ අපි මේ සමතවාදයෙන් භාවනාව ප්‍රගුණ කරලා ධ්‍යානයක් ලබාගෙන ඊට පස්සේ විදර්ශනා කරන මෙයන් යන තැනයි. එහෙම කතාවක් නෑ මේ දක්වන්නේ. පුස්කෝ විදර්ශනා භාවනාවක මුලින්ම නිරතුණත් ඒ කනික සමාධි සත්‍යයන් ඇති වෙනවා. ඒකම සෑම අරමුණක්ම අරමුණකින් සමාධිය උත්පත කර හැකි කනික සමාධිය විදර්ශනාවෙන් අත්කන ඒ කනික සමාධියේ ප්‍රබලතාවයට පත් වීම තුළින් විපස්සනා සමාධිය වශයෙන් හඳුන්වන ලබන ඒ දීමස්ථාව ප්‍රඥාව පාදක කරගෙන තියෙන සමාධිය කියලා. ඒවා පළවෙනි ධ්‍යානයේ පමණක් නෑ අරූපාවච ධ්‍යාන පවා විපස්සනා උපතලෙන් විදර්ශනා ක්‍රියෙන් තමයි ලබන්නේ පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේ පවා ප්‍රකාශ කරලා තියෙන ඔය ආනන්ද සප්පාසෝත්‍ර වෙන සූත්‍ර දක්වන තියෙන මන්දිනිකයි. ඒ දක්වා තියෙන ආනන්ද සප්පාසෝත්‍ර හතරෙන් ධ්‍යානෙන් එහා ලබන්න හැදී. ඔක්කොම මේ දක්වා තියෙන ප්‍රතිපත්ති ඔය හැම එකම වාගේ විදර්ශනා භාවනා කිරීම තුළින් ඒ ධ්‍යාන වලට සිතපත් කරන ආකාරය ඒ ප්‍රතිපදාවයි ඒ ආනන්ද සප්පාය සූත්‍ර වල දක්වා තියෙනවා. මේ ධ්‍යානයක් මාර්ගයක් ඵලයක් ලැබීම සඳහා, ඒ කියන්නේ මාර්ගඵලයක් ලැබීම සඳහා ධ්‍යානයක් අත්‍යවශ්‍ය වුණා. ඒ ධ්‍යානයක් ලබා ගන්න විදර්ශනා කලේ කියන එකක් නෑ. ඉතින් මේකත් අපි අර නිස්සාර සමාධියට වැටෙන්නත් හොඳ නෑ. අපි දන්නවා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන මේ නිස්සාර සමාධිය සම්මා සමාධිය වශයෙන් අරගෙන. එහෙම පුද්ගලයා මුලාවකට පත් කරලා සිටිනවා. ඇත්තම සමාධියේ ස්වરૂපය සිත් ගැඹුරෙන් ගැඹුරට පත් වීමක්. ඒ කියන්නේ ඉතින් මහා ගැඹුරු බලක් තියන නම් පොළොව යටේ අද හැතැම්ම ගානක් යටේ ඇතුළත 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 මේ වගේ ඇතුළත ඇතුළත සිත පක්ෂණ ස්වરૂපයේ කොයි නියම සම්මා සමාධියේ සාමාන්‍යයෙන් දක්වලා දැන. බුදුහාමුදුරන් දේශනාවලට අනුකූලවත් එහෙමයි ඒක තේරෙන්නේ. මොකද ඉවලියෙන ධ්‍යාන වල අනුගාන අර කලින් කණෙන් තිබුණ ධ්‍යාන වල ධ්‍යාන වල ඉක්මවා යනවා. ඔය අනුපපන රෝසෝත්තේ කියෙන්න දක්වන්නේ තමයි. ඒ ධ්‍යානාංග නැති ක්‍රමයෙන් ඉදිරිය ගැඹුරට ගැඹුරට සිතපත් වෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ අපිට මේක උඩට උඩට ගියා පාවුණා උඩට ගියා මේ මාස සමාධිය පිටවගෙන යන වාක්‍ය. ඒ පස්සනා සමාධිය. ඒ සමාධි සමාධිමත් සිතක් ඇති කෙනෙක් ඉතින් තමයි සම්මාදිට්ඨිය ඇති කරගන්න ලබන්නේ. සම්මාදිට්ඨිය කියනකොට බොහෝ දෙනාගේ හිතට ඇතිවෙන්නේ මේ බෞද්ධය සම්මාදිට්ඨිය නිත්‍යදිස්ත්‍යය අය අනිත්‍ය ඔක්කොම අල්ලාගන්නකොට. මේකේ සරල සත්‍යයක් නම ගැඹුරු නෑ තරමක සුළු සත්‍යයක් තියෙනවා. එසේම සම්මාදිට්ඨිය කියන්නේ ඒක නෙවෙයි. අපි හිතන ආකාරය සාමාන්‍ය ජනතාවට හිතන ආකාරය දෙකක් මේ සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. ඔය සම්මාදිට්ඨි සෝත්‍රය කියලා සෝත්‍රයක් දක්වා තියෙන බුදුරජාණන් වහන්සේ. මහා සත්‍රාදීක සෝත්‍රයේ තියෙන සම්මාදිට්ඨිය විස්තර කරපු සෝත්‍රයක් තියෙනවා. ඒකේ හතර ආකාරයකින් සම්මාදිට්ඨිය විස්තර කරලා තියෙනවා. ඒ සම්මාදිට්ඨි සෝත්‍රයේ විවිධ ආකාරයකින් ඒක ප්‍රගුණ කරලා තියෙනවා. එහිදී යහපත් දැක්ම කියන්නේ අනිත්‍ය සංස්කාර සංස්කන්ද දන්න නිත්‍ය වශයෙන් යමෙක් දකිනවා නම් බෞද්ධ වුණත් සබෞද්ධ වුණත් කවරෙක්වත් එතන ඇත්තේ යහපත් දැක්මක් නෙවෙයි ඒක මුත්‍යා දෘෂ්ටිය වැරදි දැක්මක් යහපත් දැක්ම තමයි අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දැකීම දුක්ඛ සංස්කාර ධර්මයන් සත්‍ය වශයෙන් යම් කිසි කෙනෙක් ගන්නවා යථාගම්මිත වාසකදාගාමී වාගේ මාර්ගඵලලාභීක්වත් ගත්තොත් එහෙදි ඇත්ත වශයෙන්ම ඔහුගේ සිතට ලැබෙනේ සම්මා දිට්ඨිය නෙවෙයි යහපත් දැක්මක් කියන්නේ ඒ වගේම අනාත්ම ධර්ම ආත්මයෙන් ගන්න ලබන විටත් ඒ වගේම අසාරම ධර්ම සාරවත්යෙන් ගන්න ලබන විටත් ඇතිවන්නේ සම්මා දිට්ඨිය නෙවෙයි. ඒක බෞද්ධ බෞද්ධ කියන බෙදයකින් තොරව ඒ වගේම භාවනාවේ දියුණුවක් තියෙනවා නැහැ නැතිනවා කියන බෙදයකින් තොරව පාටක් පොදු ධර්මතාවය. ඒ නිසා මේ සම්මා සමාධියේදී බුදුරජාණන් වහන්සේ පෙන්වම් කරන්නේ මේ සම්මා දිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ පෙන්වම් කරන්නේ සම්මාදිට්ඨිය අපේසෙන් ප්‍රගුණ කරත්තේ ප්‍රඥාව තුළින් ලබාගත යුතු බව. එහිදී උන්වහන්සේ සම්මාදිට්ඨිය ගැන සෝත්‍රයේදී දක්වනවා. යම් කෙනෙක් කපුසල සහ කුසල අකුසල සහ කපුසල කුසල මූල කියන දෙක. කියන්නේ කුසල අකුසල කර්ම සහ ඒ කුසල අකුසල කර්ම වල දක්වන එතන සම්මාදිට්ඨියක් තියෙන එක. ඒකත් අපි කියනවා සම්මස්තක සම්මාදිට්ඨිය කියලා සංයම් පිළිබඳව අවබෝධයක් තිබෙන්නේ සම්මාදිට්ඨිය. මේක තමයි සාමාන්‍යයෙන් බෞද්ධයන් තුළ තියෙන්නේ අබෞද්ධයන් තුළ ඒක නැහැ කියලා. අපි කතා කරන්නේ මේ නිත්‍යදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය අංග පහක් දක්වා තිබෙනවා. ඒ සම්මස්තක සම්මාදිට්ඨිය කර්ම ගැන කීපයක මාකලෙන් කියන්නේ ඊට අමතරව තව හතරක් තියෙනවා. උපස්සා සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. මග්ග සම්මාදිට්ඨිය කියලා එකක් තියෙනවා. ඵල සම්මාදිට්ඨිය කියලා තව එකක් තියෙනවා. පච්චේතන සම්මාදිට්ඨිය කියලා තව සම්මාදිට්ඨිය කොටසක් තියෙනවා. අර සම්මස්තක කන්‍යම් පිළිබඳ යෙදෙන සම්බෝධි කුතුණු වාලි පාසිනක ඒ සම්මාදිට්ඨියට අමතර විපස්සනා සම්මාදිට්ඨිය කියපුවා තමයි අර මාකලෙන් කියුවේ අනිත්‍ය දුක්ඛ අනාත්මය සංස්කාර ධර්මයන්ගේ නිවන තාක්ෂයේ යථාපරිදි අවබෝධ කරගන්න විට ඇතිවන සම්මාදිට්ඨිය. මග්ග සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගයක් ලබන විට සෝවාන ආදී මාර්ගඵල ලබන විට ඇතිවන සම්මාදිට්ඵිය. ඵල සම්මාදිට්ඨිය කියන්නේ ඵල සමාර්ථවලට සමාදින විට හෝ ඵලයට සිදු පස්සන විට අදින සම්මාදිට්ඨිය. පච්චේතන සම්මාදිට්ඨිය කියන්නේ මේ මාර්ගඵල සත්‍යවිස්තර කිරීමේ හේතුව සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය සෑම යෝගාවචරයේ විසින්ම ප්‍රගුණ කරලා දිනු කරගත යුතුයි. මොකද සම්මාදිට්ඨිය තුළින් තමයි නිවන අවබෝධය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ අපි අංග දිනු කළාට නිවන අවබෝධ වන්නේ සම්මාදිට්ඨිය තුළින් මේ රූපපාද කරන ළඟම ඉඳලා සම්මා සමාධිය. ඒ නිසා සම්මා සමාධියට සම්මා සතිය එක ළඟම වාමිච්චිතගෙන අත්‍යල් දෙනුම උපකාර වෙන ධර්මය. සිතාගේ සම්මා සතිය සම්මා සමාධි සම්මාදිට්ඨිය කියන තුන අනුපරිභාවන් ටිකට අපිට ජානන වාසිය පෙන්වන කරනවා. ඒ කියන්නේ එකට අනුපරිභාවණය කරනවා කියන එකට සිංහල කියන අදහස නැහැ නේ. ඒ කියන්නේ එකට එකිනෙකට සම්බන්ධ වෙලා පෙරටි පෙරටි යනවා වගේ ධර්ම. එතකොට අප මේ සම්මාදිට්ඨිය ඇති කරගත යුතුමයි. මොකද ඒ සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට බුදුරජාණන් වහන්සේ දෙන්නම් කරන්නේ සම්මා සමාධිය අවශ්‍යයි කියලා. සමාවිතෝ විච්ඡේදේ වික්ඛෝ යථා භෝතං පදානාල් කියලා දක්වන්නේ සමාධිමත් එකක් වික්ඛේ වෙනවා නැත්නම් යෝගාවචරය විසින් ඒ යථා භෝතං පදානාල් ඇස්සේ ඇදෙන දෙකීම නැත්නම් යථා භෝතනාන් දක්න්නේ ඇති කර ගන්න බෑ. ඒ නිසා ඒ සම්මාදිට්ඨිය ඇති වීමට නම් අපට සම්මා සමාධිය එතනත්ම අවශ්‍ය වෙනවා. ඒ සම්මා සමාධිය ප්‍රදෙන් තමයි යථා භූත ඥාන දර්ශනය ලැබෙන එහිදී උන්වහන්සේ සම්මාදිට්ඨිය ප්‍රගුණ කරනකොට මේ විස්තර කරන විදිහ දක්වා තිබෙනවා. මේ පංචස්කන්ධයන්ගේ යම් කිසි තුනක් නියම ස්වરૂපය දක්නහම ඒක සම්මා දිට්ඨිය. පංචස්කන්ධ සමුදය දකිනවා නම් එතන සම්මා දිට්ඨිය. එයා. පංචස්කන්ධ නිරෝධය දකිනවා නම් එතන සම්මා දිට්ඨියක් තියෙනවා. පංචස්කන්ධ නිරෝධගාමී ප්‍රතිපදාව දකිනවා නම් එතන සම්මා දිට්ඨියක් පාදිනවා. මේ මාත්‍යන්නේ සම්මා දිට්ඨි සූත්‍රය වඩංගු කරන කීපයක්. එතකොට මොනවහසේ දෙන්නම් කරනවා මේ සතර ආහාර දක්වන ආහාර වර්ග හතරක් කියන්නේ මේ ඇදන්න එක මහන කියන්න බෑ දන්නවද ඒක ආහාර වර්ග හතරක් සබලිකාර ආහාර කියන්න බෑ පස් ආහාර මනෝ සංජේතන ආහාර විඥාන ආහාර ආදී වශයෙන් මේ හතර දක්වන මේ ආහාර දන්නවා නම් ඒ වගේ ආහාර සමුදේ දක්වනවා නම් ආහාර සමුදේ වශයෙන් දක්වන්නේ සංහා සමුදේ ආහාර සමුදේ කියලා අසංහා සමුදේ ආහාර සමුදේ කියලා සංහා ආහාර සමුදේ වශයෙන් ඒ වගේම ආහාර නිරෝධය දක්වනවා නම් ආහාර නිරෝධ ගාමී ප්‍රතිපදාව දක්වනවා නම් ඒකත් සම්මාදිට්ඨිය කියලා මම හිතනවා අපි මේ සම්මාදිට්ඨිය කියනකොට හිතන්නේ මේ ඉස්සර සුළු දෙයක් කියලා ඒක අදහස වැරදි අපි සම්මාදිට්ඨිය ප්‍රගුණ කළ යුතුයි කියන එකයි අප මේ කතාව ප්‍රකාශ කරන්නේ. එතකොට සම්මාදිට්ඨිය දැනගන්න කරනවා ඉදන් දුක්ඛං තේ. මේ දුකක් කියන්නේ දුක් ඇති වෙන්නේ නැහැ, දුක නැති කිරීමේ නැති කිරීමේ මාර්ගය කියලා. චතුරාර්ය සත්‍ය හැමදේම දකිනා නම් ඒකත් ඒ දැක්ම සම්මාදිට්ඨියයි. ඊට අමතරව මහත්ය දැනගන්න කරනවා අදිත්‍ය සංස්කාර ධර්ම එකිනෙකක් කරගෙන. ජරා මරණං ප්‍රජානාති ජරා මරණ සමුදයන්ට ප්‍රජානා කියලා දැක්ක. ජරා මරණය කියන්නේ කුමක්ද කියලා දැනගන්න. ජරා මරණය කියන්නේ හේතු දකින්නවා. ජරා මරණ නිරෝධය දකින්නවා. ජරා මරණ නිරෝධ ගාමී ප්‍රතිපදාව දකින්නවා. ඒකත් සම්මාදිට්ඨිය. ඒ විදිහට ජරා මරණයේ සිට අවිචාර දක්වන මේ පටිච්ච සම්පාද අංග 12 පිළිබඳව එකිනෙකට එකිනෙකට දැන් වෙන වශයෙන්ම විස්තරේ සූත්‍රවල දක්වන්නේ. දැන් මේ තමතුක් මා සිහිපත් කිරීමට අවශ්‍ය නැහැ මොකද පටිච්ච සම්පාදණය මේකට හොඳට මාතක පුරුදු කොහොමද ගන්න. ඊළඟට ආශ්‍රය ගැන අවබෝධයක් තියනවා නම් ආශ්‍රය සමුදය ආශ්‍රය නිරෝධය සහ ආශ්‍රය නිරෝධ ගාමී ප්‍රතිපදා එහිදී සම්මාදිට්ඨිය තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ සම්මාදිට්ඨිය කියන එක පුදුරු විශේෂයක්. මේ කියන්නේ බොහෝ කරුණ අන්තර්ගතන විශේෂයක්. ඒක සාමාන්‍ය එක වචනයකට සීමාව වාට මේ හිතන ආකාරයේ සරලයක් නෙවෙයි. ඒක නිසා ඒ සම්මාදිට්ඨිය අපි ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කිරීමට විපස්සනාව තමයි අවශ්‍ය, විදර්ශනා භාවනාව තමයි අවශ්‍ය. සම්මාදිට්ඨිය දෙන්නේ කලබදර ඥානවත් දෙන්නේ කළා. සමායත උදිතේ විකුණ යතන බෝධං බදානාති කියන පාඨය අරමා කලින් කියපු පාඨේ සමාධිස්සිකකට වික්‍රමසින් යථා භූත ඥානයේ වර්ධත්ත සැතේ තියෙන බගින සිංහ යථා භූත සංකඥාති කුමක ඥානත කුමක දයත් වර්ධත්ත ඇත්තත් තියෙන දකින්න. ඉතින් දුක්ඛන්තේ යථා භූත සංකඥාති ආන්දුක සමුදේතේ ආන්දුක නිරෝධේතේ ආන්දුක නිරෝධ ගාමී පටිපදාති යථා භූත සංකඥාති. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමන ඒ දිනාසේ විශේෂයෙන්ම පෙන්වන් කරන්නේ මේ සමාධිස්සිකට දකින්න යථා භූත ඥානස්මේ වශයෙන්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ සමය නියම් ලබන්නේ වෙන දෙයක් නෙවෙයි. ඉතින් බුද්ධ ධර්මයන් වාසය දෙනවා කරන චතුරාර්ය කෝඩිකේ ධම්මන අනුරෝධ අපට ඒ දාය මෙතෙන් දීපමත් ධන සම්දාසන් සම්සම්තන් අනන්තිය සම්මාතන් කියලා පාඩ. සූත්‍රයක අනනබෝධ සූත්‍රයක කොට කරනවා කියන්නේ. මේ ධර්ම අතර අවබෝධ නොකළ නිසාම ඒ වගේම අපට වේද ප්‍රතිවේද නොකළ නිසාම ඔබලාත් නමග්මානෙන් මේ දිය බාහනක සංසාරයේ අති දීර්ඝ කාලයක් සැතර සැරිසරමින් පැමිණියේ. එහෙනම් සතර සත්‍ය සතර අවබෝධ නොකරන සාර්ථක වෙනකොට නිවන් යන්නට බැහැ. අපි මේ ගුවන් ජීවිතයේ ආයතන විමසීමක් කරන විට කොයි ආකාරයෙන්ද මේ චතුරාර්ය සත්‍ය ධර්ම දැක්කේ කියලා ඔබගෙනි කියන්නට බැහැ. මම දන්නේ ඇයි මේ කාරණාව එහෙම වෙන්නේ කියන එක. බොහෝ දෙනෙකුට නෑවා ඔයනම් අවබෝධ කරගයි කියලා කියනවා කියන්නේ ඕක. ඔබ නිවන අවබෝධ කරන විට ඔබ කෙලෙසුන්ද මේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ. අපි සත්‍ය වශයෙන්ම නිවන අවබෝධ කළා නම් අපට අවබෝධය පිළිගන්න ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ සත්‍ය අවබෝධයක්. සමාන අත්දැකීමක් අත්දැකීමක් තියෙනවා. එතකොට ওই පොත්පත් වල තියෙන කරුණු ටික මතක තියාගෙන ඒක අපිට කියන්නට පුළුවන්. දුක්ඛ සත්‍යය කියනකොටම ඉතින් පාසල් යන ළමයෙකුට පවක් යන්නට පුළුවන්. ජාතිය දුක්ඛය, දරාව දුක්ඛය, ව්‍යාධිය දුක්ඛය, මරණය දුක්ඛය. මේගොල්ලන්ට ඉතින් ඒක හිතාගන්නට පුළුවන් නේද? අපි නවත්තමු ඒක. එතකොට මොකද හේතුව දිගට දිගට කියන්නේ තේමන්නේ නැහැ. ඔබට නිතර අහලා නිතර කියලා නිතර බලන්නට ලැබෙන ධර්ම. ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක, පරිදේව, දුකුම් දුම්නස්, අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය ප්‍රයෝග, සතුටේ සතුටේ නලදී මාදී දේවල් කියලා සංකෘත වෙන පරිස්පාදානක් කරනවා දුක්ඛ. සිතින් කියනනම් මේ සංකල්ප සම්බේම දුක්ඛ. ඉතින් මේ කියන කර්මසිත මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පැහැදිලි අවබෝධය නිවන යාමට බලාපොරොත්තු වන සෑම කෙනෙක් විසින්ම ලබාගෙන ඒ පැහැදිලි අවබෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධය බවට පත් කරගත යුතුයි. දැන් මේ පිළිබඳ ජාතිය, ජරාව, ව්‍යාධි ආදී දුක්ඛන් පිළිබඳව සම්මස්තය කියනක් කරන්නට පුළුවන්. සම්මස්තය කියන්නේ නුවණින් විමසන ස්වභාවයෙන් නැවත නැවත කල්පනා කිරීම. නුවණ ඒකට සම්මත ඥානය කියලා කියනවා. සම්මස්ත ඥානය කියලා කියනවා. ඒ ඥානය සාමාන්‍ය ඕනම කෙනෙකුට ඇති කර ගන්නට පුළුවන්. මේක දුක්ඛමයි කියන පැහැදිලිය වැටහීම ඇති කර ගන්නට පුළුවන් මේ සම්මස්ත ඥානය තුළ. ඉතින් මේකේ එකක් කරගෙන බලන්න ඕනේ ධාතිය කොහොමද දුක්ඛමයි කියලා. මනස ජාතියක් වශයෙන් මේක දීම කොහොමද කියලා ධාතිය කියනවා. සිය සංගස්සත් ලෝකේ, ඒ වගේම අමනස්ස ලෝකේ, ඒ වගේම ඉස්ත්‍රාස්ථාන කතෝල සම්තර නිරේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ සෑම ලෝකයකම ධාතියක් තියෙනවා. ඉතින් ඒ ධාතිය දුක්ඛ වශයෙන් බලන්න උනේ මේ මනස් මෞපසට පවන කෝප තියනවා කියලා හරියන්නේ නැහැ. මොකද ඒක ඒකට පුදු අවබෝධයක් ලබා දෙන එකක් නෙවෙයි. එහෙම නැත්නම් මේ මනුස්සයන්ගේ ධාතිය ප්‍රමාණ දුක්ක් කියන්න ගන්නව නෑ නේද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන ධාතිය දුක්ක් කියලා කවර ධාතියකටත් පොදේ, කවර ආත්මභාවයකටත් පොදේ. ඒක නිසා එක එන්නේසින් බලන්න ජරාවට පත්නේ. ජරාවට පත්න එක තරම් දුක්ක් නම් මේ මනුස්ස ලෝකේ අපි දන්නේ හැටියට නම් මම දන්නේ හැටියට නන්නේ. ඇත්ත වශයෙන්ම මට තේරෙන්නේ නෑ මනුස්සෙක් වෙන ඉඳලා බුදුනක් හදන්නේ කියලා මේ මනුස්ස ආධිරයක් තමයි. ඒක ජරාවද කියාරේද කියන එක. අනිත්‍යයෙන් මනසේ තියෙන බුදුන සරණයි. ඒ තරම්ම ජරාදුක බහනකයි. ව්‍යාධිකත් ඒ ආකාරයෙන්ම බහනකයි. මේකට තේරෙන්නේ ව්‍යාධික මොකක්ද කියලා ව්‍යාධියක් ඇති වෙන තාක්ක. ඇති ඇති නොවන තාක්ක. මොකද අපට යම්නම් රෝගය ඇති වුණොත් තමයි මේ රෝගයේ තියෙන නියම දුක තේරෙන්නේ. ඒකේ රෝගී ස්වરૂපය මත ඇති වෙන තත්ත්වය මත. විසංගත දෙවි අතිසේන් ධර්ම දුක් වේදනා ලබා දෙන රෝගතය. පිළිකාවක් හදෙති නැති කෙනෙකුට පිළිකා රෝගයේ කෝපිත කියලා කියන දුක මොකද කියලා තේරෙන්නේ. ඒ වගේ තමයි ශරීරයේ අංග ප්‍රශ්නයක් කැඩිලා බෙදලා නැති කෙනෙකුට සැදින් දිනීමක නැති වේදනාව සමාද කියලා තේරුම් ගන්නට බෑ. ඒ වගේම අපේ සංප්‍රයෝගයේ දුක්ඛය තේරුම් ගන්නට බෑ අපයන් එක කියලා ඒකෙන් දුකක් ගන්නට වෙන්නේ නැති කෙනා සමහර පිටියුමක් පමණයි. සංයාවසම් එතන මේ දුක්ඛ සත්‍ය අත්‍ය සමාහස අත්දකින්නට ලැබෙන්නේ සුළු ප්‍රමාණයක්. සත්‍ය ක්‍රමයක් මරණයට පස්සේ නැත්නම් රෝගයක් පීඩාවක් හදනාට පස්සේ මොනවා මේක දුක්ක් කියලා හිතන්න පුළුවන්. ඒ සිතිවිල්ල ප්‍රමාණවත් නැහැ. ඥාන අවබෝධ කරගන්න. මේ සත්‍යයේ පවතින එක එකාන්ත වශයෙන් දුක්ක් කියන හැඟීම. සමාහයේ සිතිවිල්ල පාවාදීම නැතුව. පවත්තන් දුක්ඛ අපවත්තන් සුඛ කම කියන සංකල්පය දැනනවා කියලා. අපට සත්‍ය දෙනවායි පරිසංවිධානය පාඩු. ප්‍රවෘත්තියේ සවස්න මේ සංසත් සම්ධානයන්ගේ සවස්න කොතන දවසක් දුකක්. අපවස්න සුඛ නැපවතිනම ඇතපේ. අපි මේගේ හිතින්ම මේ අහුවොත් මගේ මේ ඇඟ සහ සිත පවතින එක මම පවතින එකට මම ප්‍රිය නැහැ කියලා. ඒක දෙකේ කියන එකක් නැහැ මේක පවතින එකට මම ප්‍රිය නැහැ කියලා. ඒතරම් පිළිසක් නැහැ මොකද හේතුව අර දුක් කියන්නේ. දුක් පිළිබඳ තියෙන අවබෝධයේ තරම් පුස්තෝල නැහැ බලන්නේ. දුක් කියන්නේ නැහැ දුක ගැන දැනමක් නැහැ කියන්නේ. ඒක අනිත්‍යව කුස්සක්. එතකොට මේ දුක් සත්‍ය අපි තේරුම් ගන්නට නම් මේ සම්මස්තය කියනක් කරන්න ඕනේ ගැඹුරුම සහ පරල්ල ඒකේක ධර්මතාවයන් හරහා ජාතිය දරාව ව්‍යාධි මරණ ආදී වශයෙන් මරණ කියොත් එක විදිහකට මරීමන්නේ මරණ ආකාර රාශියක් කරගන්න බලන්න පුළුවන්. ජීවි දිලා මැරෙනවා, සිත් දිලා මැරෙනවා, රෙදි දිලා මැරෙනවා, අනුගේ පුස් මොකද මැරෙනවා. අපරාධ දෙකක් පැටකාල මැරෙන සිද්ධ වෙනවා, රෝග පීඩා හැද මැරෙන සිද්ධ වෙනවා. විවිධ ආකාර මරණ සිද්ධ වෙන ආකාර. ඒ හැම අවස්ථාවෙම දෙදි දෙදි යන ආකාරය නුවණින් සිත සිතා විමසන එක බලන එක තමයි ඒ දුකේ තියෙන ප්‍රබලතාවයේ පරමද්දරත වූ වැටි සත්‍යයෙන්ම වෙන තමයි අත්දකින්න දෙන්නේ සත්‍යයෙන්ම නේද බෑ එහෙමගේ හැම අරගෙන සිතිවිසික බලන්නට ඕන. බලනකොට සංවේදී වෙනස බලන්නේ තේ ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ සාමාන්‍ය සරල අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ අවබෝධය නිවන් යාමට හේතු වෙනවා. නමුත් ඒක කොහොමද නිවන් ලබා ගන්න දෙන්නේ නැහැ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අතුරින් නිරෝධ සත්‍ය මේ පොත්ජන භූමියේ ඉඳලා කවදාකවත් කෙනෙකුට අවබෝධ කරගන්න බැහැ. කොච්චෙක් කොච්චරක් කොච්චර ධර්ම දේශනා ඇසුවත් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න නොකල කෙනෙකුට වැඩක් තියෙනවා නෝවාමත් නොකිනකොට නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න බැහැ. ඒක සම්පූර්ණ සත්‍ය කාරණාවක්. එතකොට මාර්ග සත්‍ය කියන එක අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ සෝවාන් මාර්ගයට පමණයි. අන්න ඒ මාර්ග සත්‍ය ප්‍රගුණ කරනවා බුදුරජාණන් වහන්සේගේ හෝ ශ්‍රාවකයන්ගේ හෝ වෙනත් උත්පත්තන් දැක්කන කරුණ මත සිහිතලා ඒවා විශ්වාස කරලා මේක දුක නිරෝධ කරන්නේ කටපාඩය කියන අවබෝධයෙන් යුතුව ඒක ප්‍රතිපත්ති පෝණය කරන්න තෝරන්නේ. ඒ සෝවාන් වීම දක්වාම ඒ රහත් වීම දක්වාම ප්‍රතිපත්ති පෝණය කරනවා. නමුත් නිරෝධ මාර්ග සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් සාක්ෂාත් කරන්නේ මාර්ග ඵලලාභී පමණයි. ඒ කියන්නේ ඥානයක් සදා සමුදාගත්තේ ධම්මේ පස්සේ පන්න අපස්සේ කියන ඥානයක්. මාර්ගඵලය ලැබෙන විට 15 ධර්ම ප්‍රතික්ෂා කරන විට ඇති වෙන නුවණ ඒ කියන ඉස්තර කරා. ධම්මේ අතර මාර්ගඵලලාභී මුක්තියන ඥානයකට වඩා. ඒ මාර්ගඵල ප්‍රතික්ෂා වෙලාවට සමාධියේ චිත්ත තුළ ක්‍රියාත්මක වූ ධර්මයන් නුවණින් ප්‍රතික්ෂා කරන්නට පුළුවන් දෙනවා. ඔය ඇත්ත වශයෙන්ම මාර්ගඵලයක් ලැබුව කෙනෙකුට නම් ඒ මාර්ගඵලය ලැබපු අවස්ථාවේදී කවර දන්න කවර ආකාරයෙන් මගේ චිත්ත තුළ ක්‍රියාත්මක වෙලා මේ මාර්ගඵලය ලබා දුන්නාද කියන එක නුවණින් සමාධියෙන් අත්දැකෙනකොට ඔබ පරිසම්පදා මාර්ගඵලයේ කියන පොතේ ගැඹුරට වශයෙන් විස්තර කරනවා එවැනි ගැඹුරු පලල් අවබෝධයක් මා හිතන්නේ අද කාලේ කෙනෙකුට ලබන්නත් පුළුවන් කියලා සිතේ එකක්. සෑම මාර්ගඵලලාභියෙකුටම සමාධිය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් අත්දකින්නට පුළුවන් මේ ආර්යසත්‍ය මාර්ගයේ මාර්ග සත්‍යෝගිය කිසියද කියන කාරණා. සත්‍යත්ක ගන්න පුළුවන්. ඒ වෙලාවේ සම්මා සම්පතිය කොහොමද වැඩ කරන්නේ? සම්මා සමාධිය කොහොමද වැඩ කරන්නේ? සම්මා දිට්ඨියව ප්‍රඥාව ප්‍රබල ඒ අවස්ථාවේ වැඩ කරන්නේ කොහොමද? ඒ වගේම ශ්‍රද්ධාවේ ශ්‍රද්ධාවේ බලය වැඩ කෙරේ කොහොමද? ඉන්ද්‍රිය සතිය සමාධිය කියන පඤ්ඤා කියන ඒ ඉන්ද්‍රිය ධර්මයන් උන්ගේ ආකාරයෙන් වැඩ කෙරේ කොහොමද? ඒ බල ධර්මයන් බල ආකාරයෙන් සමාධිය සුසුත්‍ර ප්‍රියන්නකු කිසිද? ඒ වගේම බුද්ධංග ධර්මයන් සමාධිය සුසුත්‍ර කොයි ආකාරයෙන් මේ ක්‍රියාත්මකුණා මේ ආදී වශයෙන්. ඒ කර්ම පත්‍රිවිස්සාතේමත් වෙන බලන්නට පුළුවන් ඒක කරන්න තියෙන්නේ මාර්ගඵලලාභී සිටිනා නම් මේ ඇතර සිටනට කරන්න පුළුවන් කරන අදිස්ථානයක් කරන්නට ඕනේ මම මේ මාර්ගඵල ලැබන අවස්ථාවේදී ඒ සතර සංගාමයේ ධම්මේ පස්සනේ ඒ විලායේ 15 ධම්මයන් දැකීම නුවණ පත්‍රික්ෂණය නම් පත්‍රික්ෂණ නෝන කියලා බුදුහාම ඒ පරිසම්දාන පාඩියේ දක්වා තියෙනවා. මේ මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී බයත් තිබුණු ධම්ම ඒ විලායේ 15 ධම්ම මට පැහැදිලිව තේරෙනවා අපි ලබිස්ථානය කළ භාවනා කළ සමාධිය දිනන නම් ප්‍රඥාව දිනන නම් ඒ සමාධියේ ප්‍රඥාවේ මට්ටම තනුව ඒක දීපේනවා මේ දැක් අවබෝධ ඒ මාර්ග සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් තම අවබෝධ කරනවා මෙන්න මේක තමයි මාර්ග සත්‍ය ඉවෙන්කින් තමයි මාර්ග සත්‍ය ප්‍රත්‍යක්ෂ කළ පුද්ගලයන් අන්න අය මාර්ග සත්‍ය බඩන අය විශ්වාසයේ මත කියලා ශ්‍රද්ධාව මත කියලා එනිසා පුත්තජන භූමියේ සිටන අයත් එනිසින් යම් කිසි කෙනෙකුට පච්චේත ඥානය ඇති කරගන්න තුළින් මාර්ග සත්‍යය සත්‍යස්ස දෙසම තමයි සංසාරයේ තුල පහළින්ම නිරෝධ සත්‍ය ලබා දුන්නා කියන කරුණ අත්දකින්නට බැහැ විතර මාර්ග සත්‍ය ප්‍රබල කරනවා අර කලින් කියපු පරිදි විස්සාවේ ශ්‍රද්ධාව පාදක කරගෙන ඒ විදිහ සත්‍ය සමාධිය සම්මාදෙච්ච ගණන්ව වදානේ එතකොට නිරෝධ සත්‍ය දකින්නේ මාර්ගඵල වාගේ මාර්ග සත්‍ය දකින්නේ මාර්ග ඵලලාභී. සමුදය සත්‍ය සහානය කළ යුතු ධර්මයක් කියලා මම දන්නවා. බොහෝ විට අවිද්‍යාව සමුදය සත්‍ය වශයෙන් දක්වන නැත්නම් සංහා සමුදය සත්‍ය වශයෙන් දක්වන අතර වෙනසක් නේ. නැත්නම් අස්මාය සම්බන්ධ මේ දුක් සමුදය වශයෙන් දක්වලා තියෙන උපාදාන දුක් සමුදය වශයෙන් දක්වන්නේ සමාන අස්මානයේ සහිත අවිද්‍යාව යම් තැනක තියෙනවා සංහාය යම් තැනක තියෙනවා මේක දුක් සමුදය. නමුත් මේක වුණත් ප්‍රත්‍යක්ෂ කරගන්නේ මාර්ගඵලලාභී කමන. ඒ වගේම තමයි දුක්ඛ සත්‍ය පත්‍යස්ස කරගන්නේ මාර්ගඵල ලාභයේ තමයි. අර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ කියන පාඨ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. සාමාන්‍ය ලෝකවාසී ලෝකවාසී ජනතාවට ලෝක සත්‍යයට දුක්ඛ සත්‍ය මොනවද කියලා පෙන්වන කර දීම සඳහා පමණයි පත්‍යස්ස කරගන්නට ඒක බෑ. මේක මරණ දුක්ඛේ නැසයි කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. ඒ මරණ දුක අත්‍යන්තයෙන්ම කියනවා. ප්‍රත්‍යක්ෂ කරන්න. කිසිත් දෙන්නේ. අපේ සංකල්පයේ දුක නැත්නම් ඒක අත්‍යන්තයෙන්ම දෙන්නේ. මෙන්න මෙහෙමයි කියලා හිතාගන්න පුළුවන්. දුක්ඛේ දුක්ඛේ කියන ප්‍රබලතාවය ඒ දුක කුලිය තරම් දුරට පීඩාවකට තමයි පත් කරනවාද කියන කරුණාදී ධර්ම අත්‍යන්තයෙන්ම දෙහැ. නිකන් සිතින් මාත්‍රේව පමණක් තමයි වාරණ. ඒ නිසා දුක්ඛ සත්‍ය වුණා අපේ භාවනා මාර්ගඵල ලාභයේ තමයි අද ගැටි ඒවා සමග දුරවත් වීම දුකක් කියලා දෙන්නේ තියෙන සැපක්ය ඒවා සමග ජීවත් වීම දුක්ඛ පස්සේ. මේ අවබෝධය ඇති වෙන තෝරන සිත තුළ. මේ පිරිස සමග වාසය කරන විට අපි හිතමු සංයම කල්පන කර උත්තරාව පැත්තකට යන බහනකට. නැත්නම් මේ පිරිස සමග එක තේම මෙතන බහන. අර පිරිස සමග ඉන්නේ කාට සොයක් ලැබෙනවද? නැත්නම් අර උත්තරාව ඉන්නේ කාටද වඩා සොයක් ලැබෙන්නේ? මේ ඇසිලි කරු කිසිම ගන්නට වෙනවා. මේ පිරිස සමග සාමූහික වශයෙන් මෙලෙස කටයුතු කරන විට එකිනෙකාගේ බලයෙන් වැඩිනවා, එකිනෙකා කතා කරනවා, පරිබෝධය තියෙනවා, ඉස්සරහින් යනවා, සමාජ භවනා කැඩෙනවා, දීඝාකාර දුක් ඇති වෙනවා. අර ඈත්ම හුදකලාව භවනා කරන පුද්ගලයාට අර තියෙන දුක් නැහැ. පිළිසත් සම්මග සිටින එක දුක්ඛ සත්‍ය රෙන්දෝ. මිනිස්සුල ප්‍රිය අය සමග ප්‍රිය වස්තුන් සමග සිටීමේ දුකක් දැන් වෙන වෙලා භාවනා කරමින් සිටින මිනිස්ලෝකාවචර පිළිස සමග දැන් මේක සකස් වශයෙන් ඉල්ලා ඉන්න නමුත් මේ පිළිස සමග මේක දුකක් දැන් හොඳ කරලා ඉති ඒක හොඳයි. අපේ දුක්ඛ සත්‍ය කියනකොට කොටස් දෙකක් අපි දැම්මා. දැන් මේ සිටින හිතන අමම කියනවා. දැන් මේවා හිතන්නේ නැතුව ටිකක් හිත සමාද කරගන්න. සමාධිය නෝන ධ්‍යානයකට සුදුපත් කර ගන්න පුළුවන් නම් විනාඩියක් හොදට ධ්‍යානය වෙන. අපට තියෙන දේ වෙනවා සිතේ දිය තියෙනවා. ඒ සිතේ දිය තියෙන සිතේ ස්වરૂපයක් අර සිතිවිලි ඉරංගිතව සිතිවිලි නැත්නම් තාවකාලික නැතර කොට සමානිතව සංසම්ම කියන සිතක් අනුව බලන විට මෙයාට ඒ දෙක සංසන්දනය කරලා බැලුවොත් පැහැදිලිව සත්‍යයක් සමානලට පොනවා. අර සිය සිතිවිලි සිතතුලින් ගලා යන එක දුකක් කියලා. සිතුවිලි ගලා යන්නේ නැතුව නිසලව පවතිනවා නම් ඒක සැපක් නෙවෙයි. එතකොට මේ සිතුවිලි ගලන එක දුක්ඛ සත්‍යය. ගාස්ටි දුක්ඛ කියන එකට වඩා භාවිත වශයෙන් ගම්බීර කතාවක් අපි මේ දැන් හදන්නේ. සිතිවිලි බලන එක දුක්ඛ සත්‍යය. සිතිවිලි ගලන්නේ නැතුව සිත සමාහිතව නිසල සංසුන්ව පවතින එක ඊට වඩා සාන්තිය ඊට වඩා ප්‍රණීතිය කියන අවබෝධය දැන් ඇති වෙනවා. ඒකන හරියට සමාධිය වෙනවා. මේ සමාධි මාත්‍රිකෙන් එන්නේ දැනගෙන කරුණාවපත්ත බලමු. දේවල් වල ප්‍රිය දාතරන් වශයෙන් ඉන්නා සමග ප්‍රිය වස්තුන් සමග මේක සපස්සපත් කියලා හිතුවට එතන ඒ සැපේ තියෙනක මුලාවක් එතන තියෙන දුක. එතන දුකක් ගන්නවා අපි දුක්ඛ සමුදයක් දැක්කේ. ඒ මුලාව තමයි දුක්ඛ සමුදය කියන්නේ. හ්ම්. ඒ වගේම මේ මෙතනම මේ සාසන ප්‍රතිපත්ති පූර්ණ කරන එක සොයාක්. මේ සම්මෝහයක් වශයෙන් ඉන්නේක දුක. එතන දුක්ඛ සත්‍ය දකිනවා සමුදය සත්‍ය දකිනවා. දැන් අපි තමයි කියන එක සංසන්නේ ඉන්නේ. මේ සංසන්නේ ඉන්නකම චිත්ත ප්‍රතිචීල බලන එක දුක. සංසංගයේ සිටියා සුදකලා විද්‍යා සිතට සිටින ගණනක දුක සිත විසරව සංසම තියෙන එක ප්‍රයා. එතකොට සිත විදි ගණනක දුක් සත්‍ය වෙන්නට ඕන. සමන්ද සත්‍යයක් වෙන්න ඕන. මේ දක්වාකි මොකද? දැන් මේ සමාධිමත් සිතෙන් සමාධිය උදගෙන ඉන්න ශරීරයේ දෙස සිතින් බලන්න. දැන් මේ මනසින් දෙහිලා ශරීරෙ ස්පර්ශ කරනවා. පසුපස පොළවේ වැදිලා තියෙනවා. දණහිස වැදිලා තියෙනවා. ඉදුම්බ හරියේ වැදිලා තියෙනවා. පිට දෑවිලා තියෙනවා. ඔය දෙයත් දෙන්නා ගියම් දෙක. දෙත්ේ කාර්ය කරනවා. දැන් අපි මේ හැසීම දෙතර අර සමාධිය ඇති කරගෙන මම මේ කතාව නතර කරාට පස්සේ දැන් සමාධිය ඇති කරන්නේ හැසීම දෙත බලන්න. මේ හැසීම මහතින සිතින් දෙන්න එතන සිත ස්පර්ශවන්නේ ඒ සිත අපේ ආයම කරනවා ඒ දුකේ මතන ස්ථාන වල තියෙන සිත ස්පර්ශය ආයම කරනවා ඔය ස්පර්ශක නදිනින ගියා නම් අර ස්පර්ශ දැනෙන තිබුණ සිතයි ස්පර්ශ නදිනීමට පිටත නදිනින තිබෙන සිතයි යන දෙක බලපුවාම මොකද්ද වඩා සුව නැත්නම් මොකද්ද දුක්බරවන්නේ කියලා බලන්න. දැන් මොන හැටේන අපිට මේ හැටේන දැන් දැකින සමාධිමත් සිටින් ඒකත් අපිට දැක්කා. දැන් මේ හැටේන තංගු නැති වෙනකට පුළුවන් නම් ඒකත් අත්දගන්න මේ දෙකම අර හැපෙනකන් දැකලා ඉන්නේ දුකක් වුණේ මනෝ ස්පර්ශය නැත්නම් මනසින් ඉඳල ස්පර්ශ නැක දුක්ඛ සත්‍ය වෙනවා. මේ මනසින් ස්පර්ශ වෙන එක නැතුව ගියා නම් වදින තැන නැතිව ගියා නම් දැන් මේ සමාධි සිතින් සමාධිය ඇඟ දෙස බලන්න. සිතක තියෙන ඇඟේ තියෙන නිමිත්ත ඒ දැන රූප නිමිත්ත සිතට වැටෙනවා. මේ සිතරේ නම දෙයක් මේ සිතට පේන රූප නිමිත්ත මනෝ නිමිත්ත අදිනම දෙයක් මේක. මේක පස්සේ නම අවබෝධ කරගන්න. එන්නක වාදයට අවබෝධ වන කායනේ කාය ශරීරයේ නිමිත්ත නොපෙන්නේ. ඉතින් හිස් බවකට පත් වෙනවා. එතකොට තේරෙන්නට ඕන අර මනසක ශරීරයේ තුනම එක දුක්ඛ සත්‍යය ඒක නොපෙනෙන එක ඊට වඩා සුබර තැනක් තියෙනවා. දැන් එතකොට ශරීරය නිමෙත්ත නොමැතිව තියෙන හිස් බවක් හිදී දැන් දුක්ඛ සත්‍ය වශයෙන් මෙන්න අපි කියනවා නම් මේදී මොකක්ද කල්පනා කළොත් මේ ඇඟට දැනෙන පවතින එක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඒක නැත්නම් දුක්ඛ සත්‍ය නෑ. එම විශ්වාසයක් තියෙනවා. එතන තියෙන විඤ්ඤාණස්කන්ධය ප්‍රශ්න. ඒ කියන්නේ ඒක දැනෙන ගතියක්, දැනෙන ස්වરૂපයක්, පංචස්කන්ධ ධර්මයක් එකට තියෙනවා. ඒක විශ්වාස සහ ඒක දැනෙන විඤ්ඤාණස්කන්ධය කියන එක දෙකක්, ඒ දෙක දෙස නොවන බැලුව තව ධර්මතාවයකට පත් වෙනවා. දැන් ආත්ම නම කියලා ගන්නට ඉතුරු වෙලා තියෙන ඕනම එක කියන දැන් තියෙන මනසක. ඕකත් අනිත්‍යයි. නන්දේ නියෝ. එතකොට නිවර්ණයට පස්ස. මේක පස්සෙ ඔකියා කරන්න දැන් නිකන් කරන ගමන් මේ අද්දකින් එද බෑ මොකද මේක ඉතින් දිස්ත්‍ය මේ පරිබෝධය තියෙන අප කතා කරන එක ඔය ගෑන නම් හිතේ කැඩෙනවා දැන් දිගින් දිගටම කරන්න බෑ ඒක නිසා මේ කීප කිද පස්සෙ පැය කාලක් භාගයක් ගන්න කරලා බලන්න දුක්ඛ සත්‍ය කියන්නේ කොහොමද කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් තමන්ට අවබෝධයි. එතකොට තමාගේ ඒ අවබෝධය නැති මේක කවබෝධයක් නොලබා සිටිනා නම් මේ නොලබා සිටක මෝඩකම අවිද්‍යාව සංජේ සත්‍යයෙන් තියෙනවා. සත්‍යක යාවසාන වශයෙන් නිරෝධ සත්‍ය දිස්සනා නම් නිරෝධ සත්‍ය සත්‍යක් තියෙනවා. අර මාර්ගයේ විදිහට සත්‍ය විස්ම ඥානයක් ඇති කරගත්තා නම් මාර්ග සත්‍ය සත්‍යක් වෙනවා. එතකොට චතුරාර්ය සත්‍ය ධම්මෙන් ප්‍රත්‍යක්ෂ වෙන දරුවන් නිවන අධ්‍යක්ෂයි කියලා සහාත්‍යයක් සමාදම ලබා ගන්න පුළුවන්. කිසිම සැකයකින් තොර. මේ මුලින්ම කාරණා ටික නැවත මා කියන්නම් පස්සෙ නෑ ප්‍රබල කරලා බලන්න. මේ දීරෝ නිවසට ගියත් පස්සෙ හෝ වෙනත් දවසක හෝ අපි මේ ප්‍රිය වස්තුන් ප්‍රිය දේවල් සපක් සපක් කියන කොට ඒකේ කාලපස්සේ දුකක් කියන එක අවබෝධ කරගන්නුමට අර මුනිස්සව පරදතර කාලේ සූරූපේ නෑ ඉන්න තැත්ටි දුකක් නෑතරන් ඉන්නකොට සපක් කියන පස්සක් අවබෝධයක් ලබා ගැනීම තුනේ සිදු කරේ. ඇත්ත මේක දුක හතරක් පිළිහෙලා. ඒකට සංසීමක් නෙවෙයි. අපි හිතුවට ඒක සංසීමක් කියලා සැකයක් කියලා එතන තියෙන මොඩ තමයි. ඊට පස්සේ මේ පිළිස සමග ඇවිල්ලා වෙන්නලා ඉන්නකොට දැන් ඒක ජීවිතයට පත් වෙලා නයිස් කර්මය කරන නිස්කම නයිස් කර්මය පාරමිතාව පොරලා. ඉන්නක සපක් කියලා විතරම පිළිස සමග ඉන්න විට ඒක දුක. උදකලා භාවයට පත්ලා ඉන්න නම් සැප බලට පත් වෙන එක තේරෙනවා. ඉතින් අපි අතුරු කරන අය අපේ මිත්‍රයෝ මේ භාවනා උපදෙස් දෙන අය නැත්නම් භාවනා කරන වෙනත් අය මේකින් එක සැපත් සැපත් කරලා කිව්වානේ. අවසෙක දුකක් කියලා අපි දකිනවා. දැන් ඔය එක තැනකට තනි වෙන සමාය ඉන්නවා නම් භාවනා කරනවා. භාවනා නොකර සිත සමාධිමත් කරන්නේ නැතුව ඉන්න විට නිහිත සිටිනවා. ඉතින් ඒක සිතිවිලි නතර කරන බලනකොට අර සිතිවිලි ගලන එක දුකක් වශයෙන් තියෙනවා. සිතිවිලි ගලන්නේ නැතුව ඉන්නවා නම් සිත නිසල වෙන සමාධියකට පත් කර සම්මා සමාධිය පාදිනා නම් ඒක සෑයා. ඒතකොට තමන්ට තේරෙනවා දුක්ඛ සත්‍ය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඒ ජාතිය, ජරාව, ව්‍යාධි, දුකේ නෙවෙයි. සිත තුළ බලන සිතිවිලි ගලා යන එක දුක්ඛ සත්‍ය. ඒක තමයි අවිද්‍යාපච්ච සංඛාරාන්තර බුදුහාමුදුරුවෝ කියපේ තමන්නේ කියේ. ගම්බීර ධර්මයක් මෙහිවත් එක පස්ස. එතකොට මේ සිතිවිලි ගලන එක දුක්ඛ සත්‍ය වශයෙන් අත්දකිනවා. හිත මුස්සල වෙලා සංසම් වෙලා තැම්පතර තියෙන එක ඒ දුක්ඛ සත්‍යෙන් තරම ප්‍රදරතෝ ඈත් වෙනවා. ඒ සංසම් වූ සිත ඇතුලේ දැන් සමාන් මැත්තේන්. යතුල සංආයේ රූපස්කන්ධයේ දේස අවධානය යොමු කළාට පස්සේ ඒ රූප නිමිත්තක් වශයෙන් ඉගෙන ඇස් දෙක ප්‍රයෝගණය කියන්නේ ඒ රූපේ සමාධිය පිටට වැටෙනවා. හරි වැඩිලා තියෙන තැන් ස්පර්ශ කරලා තියෙන තැන් සමාධියට වැටෙනවා. එනිසා ඒ තමයි දැන් අපි සූයක් කියලා ගත්තේ. ඉන් එහායේ ඔක්කොම දුක්ඛ සත්‍ය වශයෙන් දැන් දකින්න. එතකොට මේ ශරීරය ස්පර්ශ වෙලා කියන තැන් ආයි මනෝස්පස්සේ ඇතුළේම තුනේ නැත්තම් ඔය වෙනත්නම් වල තියෙනවා නිදිනවා හැදෙනවා වගේ බහනා කියලා දෙන එවැනි ක්‍රමයකින් හෝ අපි හැදෙන ස්ථාන අයින් කළා නම් හැදෙන ස්වරූපේ මනසින් අයින් කළා නම් ඔය අහත් යන්න තියෙනවා. එතකොට අර හැටි හැටි තියෙන එක දුකක් වෙනවා. මනෝස්පස්සේ තියෙන එක දුකක් වාස්පස්සේ. දැන් ඔන්න රූප නිමුක්ත මායයෙන් ඇතුළට ගියාගත්තාම ශරීරයේ සමාන තේන. ඇස් දෙකට දෙන්න පුළුවන් හිතට තේන. මේ හිතට තේන එක දුක. මේක ඒකක් වාටි දෙයක් තමයි දුක් සංකේත ලයින් කරලා දැන් මේ ඊළඟ දුකට පත් වෙලා තියෙන්නේ. ඒ තේනම නැති තත්ත්වයකට පත් වුණාට පසුව තමයි අර ශරීරය නිමිත්ත තෙමින්නේ කියන එක දුකක් කියලා තේරෙනවා. අන්න ඒක ශරීර නිමිත්ත නොකෙනුනේ සමහර තේරෙන ශරීර නිමිත්ත කෙනෙකුට මේ පවතින එක දුක්ඛ සත්‍යයක. ඒ ජීවිතේ වෙන ජීවිත භාවය. ඒ නිස්භාවය තමයි තෝරන්නේ මේ ජීවිතයත් එහෙම තමයි මොකද්ද දැන් මම කියලා ගන්නෙ. මොකද්ද මගේ ආත්මය කියලා ගන්නෙ කියලා. ඉන්දිය තමන්ගේ ඇඟ දිහා බලලා කියන්න පුළුවන් ද මම මගේ ආත්මය කියලා මොකට ඇඟ පිටට වැඩෙන්නේ නැහැ ඒක කියන්නට බෑ. එයාගේ සිත දිහා බලලා මේ මංගලනේ මගේ ආත්මය කියලා කියන්නද කියන්නේ බෑ. මොකද ඒ වෙලාවට සිිතේ සිිතෙවිද ගැනීමක් නැහැ. අර දැනෙන මාත්‍රේ පමණයි පවතින්නේ. එතකොට එතන ආත්මයක් වශයෙන් අර ඕලාරික වශයෙන් කියන නාම ධර්ම හෝ රූප ධර්ම ගන්නට බෑ. ඒක තමයි ප්‍රත්‍යක්ෂ කරනවා. අනාත්මය. එතකොට අර දැන් සිත් බව පින්නා නැති දිනවා. නාමයක් සහ රූපයක් එතනක් තියෙනවා. මොකද සිත් බව කියන්නේ මනසට වැටෙන අරමුණ. ඒක දැනෙන ස්වરૂපේ තියෙන දැනෙන රසයක තියෙන විඥාන ස්කන්ධය කියන. ඒක පංචස්කන්ධය දැනන එකත් දුක්ඛ සත්‍යය. යම් හේතුන් ඒ දෙක ගුණී ගියා නම් එහි දෙවනික සිතක්පත් වෙනවා. අපි ඒකට නිරෝධ සත්‍ය කියලා කියනවා. ඕකේ කෙලවර උතන නෙවෙයි හැබැයි. ඔකේ කෙලවර කියනවා නම් කියන්නට තියෙන්නේ තීරණම් මනසකින් මෙහා පවතින්නේ ඔක්කොම දුක්ඛ සත්‍යයයි කියලා. නිරෝධ සත්‍ය කියලා කියන්නට දෙයක් තීරණම් මනසකින් මෙහා නැහැ. ඒ ඇතුළත් බය වෙන්නේ මොකක්ද මේ කියන්නේ? බය වෙන්නේ කියන්නේ ඒක තමයි සත්‍යය. මොකද පංචස්කන්ධ ධර්මයන් පවතින එක ඒකායන් කරගෙන දුක. අපි ඵල සමෝචක සමවැදිලා ඒක අත්දකින්නේ විඥාන සංකල්පයට අනුව. අද නින්දකට පස්සේ නඩත් මෙහෙකට එනවා නෑ. සීන ඇති කරපු මොහොතේ ඥානයක් නෑ. මේ වෙනම මොනම තීයක් පන්නේ නෑ. සීන ඇති කළා. එන්නේ නිවනකට පස්සේ නෙවෙයි. අද නින්දකට පස්සේ එනවා. ඒ කියන නිවනකට පිටත පස්සේ නෙවෙයි. නිවනට පස්සේ තාසික ඵල සංවතක හෝ නාසව විඳින විට මේ පිළිබඳ දැනීමක් ආවද? ඒ දැනීම විඥාන සංකල්පයට ධර්මයක් ඒක අනිත්‍ය ධර්මයක්. ඒක යමක් මත රඳා පවතින ධර්මයක් මොකක් මත රඳා පවතින තමන්ගේ පංචස්කන්ධය මත රඳා පවතින ධර්මයක් සංකීර්ණ පංචපාදානස්කන්ධලා දුක්ඛ කෙටියෙන් පංචස්කන්ධේම දුකක් විඥානස්කන්ධය දරන්න කොටන තිබුණා දුකක් ඒක නිසා ඒක අනිත්‍යක අනිත්‍යකේ අනිත්‍යද අනේදාන පවතින්නේ ඊට පස්සේ ආපහු දුකට වෙන්නේ සම්පූර්ණ දුක්ඛ නිරෝධයක් වෙන්නද නම් රහතන් වහන්සේ කෙනෙක් වෙනවම් පානට ඕන. මොකද එතන දුක පිළිගන්නට තැනක් නැහැ. දුක කියලා ගන්නට මොකක්වත් කවදාවත් ඇති වෙන්නේ නැහැ. එතකොට ඊටත් මාර්ග සත්‍ය කියන්නේ දැන් අපි මේ නිරෝධ සත්‍යයි කියන එක. දැන් අපි මේ සියපෝල නිවනේ කියපු නිරෝධ සත්‍ය නිසාම ඊටත් නැවත උපදින්න නැතුව ඒව නිවල ගන්නට පුළුවන් වෙනවා. එතකොට මේක මාර්ග සත්‍ය වෙනවා. එතකොට වෙන්නේ මේ පින්නා මනසිකේ දක්වාම පවතින ඒකාන්ත දුක්ඛ සත්‍ය ඒක පවතින හේතුවක් තිබිලා ඉන්නේ මුත් නැති
සිත්
සත්‍ය නැතිවෙච්චා. ජීවන දුක්ඛ සත්‍ය තේරෙනවා නම් තේරෙන්න ඕන පත්තස්සේනන හේන මාචිකේ දක්වා පවතින නම් යම් කිසි පංචස්කන්ධ ධර්මයක් මොන ප්‍රයක් වුණත් තමයි ආමිත උනත් නිරාමිත උනත් ධ්‍යාන ක්‍රයක් වුණත් ඵල ක්‍රයක් වුණත් නිදීම තේන ඇතන වේදනා ස්කන්ධේ ප්‍රවත්මක් තියෙනවා විඥාන ස්කන්ධේ ප්‍රවත්මක් තියෙනවා රූප ස්කන්ධේ ප්‍රවත්මක් තියෙනවා ඒක නිසා පංචස්කන්ධ ධර්මයන්ගේ ප්‍රවතින තිබෙන තාක් කල් දුක්ඛ සත්‍යය එතන පවතින පවස්සන් දුක්ඛං අපවස්සන් සුඛංචේ සංතිපදේ ඥානං කියන පාඩේ කියන අන්න ඒ නිසා මේ කාණිකස්සන්ධ ධර්මයන් පවතින එකම දුක්ඛය ඒක නිවීමක් නැත්තකම අවදාවක් නැවත නූපදින ආකාරයෙන් නැතිවීමක් තියනවා නම් ඒක සත්‍යය ඒකයි දුක නිරෝධය කියන්නේ එතකොට මේ ලෝකේ පවතින දුක්ඛ සත්‍යය ඒක නිවෙනවා පහණක් තියෙන පහණ නියුනවා ඒක නිසා ඒක අපි දුක්ඛ නිරෝධය කියනවා ඔකනේ නෝ ඔක්කේ. ඉන්ද්‍රාණ යනති ආවේ පොරයක් ඔය පොරවත් නැහැ. පොරවත් පොරයක් ලෝකේ නැහැ. ඕ ඔක්කොම පංචස්කන්ධ ලෝකයේ තුල පවස්නා උදන්නේ. බුදුහාමුදුර කියනවා මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දුක්ඛත් මේ ඇඟ තුලම පණවන අය, සමුදයත් මේ ඇඟ තුලම පණවන අය, මාර්ග සත්‍යත් මේ ඇඟ තුල පණවන අය, නිරෝධ සත්‍යත් මේ අඩි 6ක් පමණ බඹයක් පමණ උසව ශරීරය තුලම පවතන කේලක. එනිසා මේ සම්සාරේ ඒක නිසා දුක් සත්‍ය ඒ ආකාරයෙන් අපි තේරුම් ගන්නට ඕනේ යම් මේකින් මම කියපු විදිහට නුවණට පිටපත් වුණා නම් එහෙදි ඔහුට වැටෙනවා ප්‍රත්‍යක්ෂ වෙන දුක් සත්‍ය කියන්නේ මේ පංචස්කන්ධයේ පැවතින එක නෙවෙයි ඒක ඉන්නම මගේ උපදෙස්ගත් කියන්නේ අද්දක කියලා මම කියන්නේ මට ඒක මෙහෙට ගන්න ඕන ඔය කියලා කියන්නේ සමහර පහකයි ඔය විදිහටම කිව්වා උපදෙස් කරගෙන බහනා කරා මේ දුක්ඛ සත්‍ය පිළිබඳව මම අහනකොට එයා ඒ විදිහට පිළිතුරු දුන්නා. ඉතින් මෙයාට පිළිතුරු දෙන්න පුළුවන් දෙයක් කියලා හිතලා නැත්නම් එයාට අවබෝධ නැහැ මම අහනකොට අහනකොට ඉතින් මේ විදිහට පිළිතුරු දහා දුන්නා. එතකොට මෙයාට ඒ පිළිතුරු එනකොට අම්පේ දුක්ඛ සත්‍ය අවබෝධ කරා කියලා පැහැදිලි අවබෝධයක් ඇතිවෙනවා. මොකද පංචස්කන්ධ දන්නන්නේ පැවතීම දුකක් ඒක නැති වෙනවා කියනවා. නිබ්බේයම කියනවා එතන ඒ දුකේ නිරෝධයක් කියනවා. එක නිසා දැන් මේකට සම්බන්ධ කාලයක් ගත වුණා. අපි මේ දක්වා කතා කරේ නෑද කිසි සාරාංශයකයි. මේ සාපේක්ෂ ප්‍රතිපත්ති පොරණය කරනවා කියලා අප කරන්නේ ආර්යත්තාන මාර්ගයේ ගමන් කිරීමක්. එහෙදී සම්මා සතිය සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අමරතන වැදිය යුතුයි. ඒ සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨියටදීම උපකාර වෙනවා. ඒ සති සමාධිය සම්මා දිට්ඨියට ප්‍රඥා කියන අංගතන වැදීමට ගමන් කරන උත්සාහය සම්මා වායා. ඒකට අනුබල දෙනවා සම්මා සංකප්ප වාචා ආදී සිත අංග. එනිදී සම්මා සමාධිය කියන එකට පැවතින සිටින තැන අනන්තවත් තියෙනවා. ඒ දෙවෙනි සම්මා සමාධිය අපි ඇති කර ගත යුතු සමාධිවත් සිටින තමයි ඇත්ත ඇති හැටියෙන් දකින්නේ කියන එකයි බුදුබණ තමයි කියන්නේ. ඒ ඇත්ත ඇති හැටියෙන් දැකීමේදී කොහොමද ඇත්ත ඇති හැටියෙන් දැකීමේ කියලා චතුරාර්ය සත්‍ය දැකීමේ ඇත්ත ඇති හැටියෙන් දැකීමේ දන් දුක්ඛන්තිය අතාවත පදානාදී ආදී වශයෙන් ඒ ශ්‍රේණි පාඩය අපි ඉදිරිපත් කරමු. එනිදී දුක්ඛ සත්‍ය කියන එක සම්මස්තය කරලා නොවනේ නිමස්ලා නිමස්ලා බල්ලා බල්ලා ඉගෙන අවබෝධයක් ඇති කරගත යුතුයි. ඒක අමතරව භවනා කරන එක අත්දකින්නට ඕන කියන එකයි කියන්නේ. ඒ භවනා කරන දුක්ඛ සත්‍ය අත්දැකිය හැකි ඒ ආකාරය. මේ ඔක්කොම ආකාර මේ කාට පොදුයෙන් කරන්න පුළුවන් නිසස් සුළු ආකාරයක් තමයි පස්ව වාගේ ප්‍රායෝගික වශයෙන් කරන්නට මේ අය යදවල තියෙනවා. එතකොට ඒක නැවත නැවත මිනිස්සුන්ට ගියාට පස්සෝ පසු භාවනා කරන අවස්ථාවකදී කො ඒ අනුස්සාරයෙන් පිටපදින සමහර විට ඒ ප්‍රතිපදාවන නිවන් අවබෝධ කරගැනීමට හේතු වෙනවා කියන වචනාව වෙනවා නේද? කෙසේ වුවත් මේ දස්වදා හොදවස්ස අමාමානිය නිසා තීමත මේ ධම්මස්වණේ කියන පොතේ ඒ සාන්දවතේම හේතු වේවා වාස්නා වේවා කියලා අපි ආශිර්වාද කරා. දැන් මොකක් හරි අහන්න තියනවා නම් ඉදායි 5ක් 10ක් දෙන්න මම ප්‍රශ්නවලට උත්තර දෙන්න. මේ අද කියපුව තේරුම් නැති අය නම් මිටි අපට අහන්නේ. ඈ තේරෙන්නේ නැහැ නේ. තේරෙන්නේ නැහැ. කීප දෙනෙකුගේ ඉලක්ක කරන්නේ මේ දේශනාව යොමු කළේ බුදුහාමුදුර දේශනා කරන කොටත් එහෙමයි. එතකොට සමහර අයට නොතේරෙන්නත් පුළුවන්. අහන්න ඉන්න දෙයක් තියෙනවා නේද? ඒකට මම පිළිතුරක් දෙන්න ආදේශනය හොඳට හවනා නේද මට තේන්නතෝනේ මොළේසර විදර්ශනා කිරීමක් කරන්නත් පුළුවන් සමතේ ප්‍රගුණ කරලා විදර්ශනාව පස්ව ගන්නටත් පුළුවන් වඩා පහසු විදර්ශනා මුලින්ම කරන්න එකයි ගියයි මොකද සමතේ කරන දියුණු කරලා සිත ධානයකට පත් කරගන්න සෑහෙන කාලයක් සමහර කෙනෙකුට ගත වෙනවා ඒක නිසා සමහරුන්ට හැබැයි සම්මා සමාධිය දිනු කරලා පසු විදර්ශනා කියන පහක නම් මගේ ඉස්සරගෙන කවුරු දෙක තුනක් එයා ඉන්නවනයි දෙන්නම් වහනා පන්දට විදර්ශනා පාමනක් කරලා එක්කෙනෙක් අද්දකීම මම දැක්වා ප්‍රෝග්‍රෑම් කලේ වලදී ඒ පල සමාජවල සමාධියම ඒ ස්වාන් පුරුෂයාට බැරුණ කවදාවත් ඒ අවුරුදු දෙක තුනක් ආවත් පන්තිවලට කිසිම අද්දකීමක් ලබන්නේ පසු එයා ධ්‍යාන චිත්තවලට සිතපත් කරන විදිහට සමතේ දිනු කරලා සමතේ දිනු කිරීම තුළ එයාට පහසු වුණා විදර්ශනා වහනවා කියන්නේ කලින් අපහසුයි මේක නිසා සමහර අයට ඒක නිසා මේ සත්‍යයත් ඒකමයි සමහර අයට සමතේ පොත ඊට පසු විදර්ශනා කිරීම හොඳක් හොඳයි ඒ කියන්නේ සමහර අයට මුලින් ඉඳලා විදර්ශනා කරන එක සුදුසුයි මම නම් නැවත නැවත කරන්නේ මේක විපස්සනා පොබ්බංගම සම්පතන් භාවයේ තියෙනක විපස්සනා කරලා ඊට පස්සේ සමතේ කරන එකයි මම කරන්නේ දැන් සෑම වෙලාවකම කරන්නේ සමතේ කරලා විපස්සනා කරන මේක අපි කරන්නේ මෙතෙක් අපි ප්‍රතිපදයෙන් ප්‍රතිපල ධර්ම 70 දෙනෙක් පමණ ඉන්න කෝභය උදාහරණ ඇතුළු මේ 70 දෙනාම යොමු කරලා තියෙන විපස්සනා පොබ්බංගම සම්පතන් භාවයේ තියෙනකට විපස්සනා කරලා පසුව සමතේකට සිතපල් ඒක තමයි පහසු කියන්නේ විපස්සනාවෙන් ප්‍රතිඵලයක් දක්ව කෙනෙකුට ධ්‍යානයක් කියනවා සුදුද කොතන කියන්නේ සමාධිය කියන්නේ සිතේ සමාහිත ස්වરૂපයේ සමභාවය ධ්‍යානෙට සමාධිය කියලා කියනවා ඒක උපචාර ධ්‍යාන සමාධිය කියන අභ්‍යාසනා සමාධිය ආදී විවිධ බෙදෙන තියෙනවා එතකොට ධ්‍යාන සිතක සමාධි සිතක ස්වરૂපයේ සිතේ සම්බේලා එකම ආරම්භණයක පවතිනවා ධ්‍යානය කියන්නේ එතනදී සිත සම්පූර්ණයෙන්ම තැන්පත් කරන එක නිසා බලක් තියවෙන්නේ සහවරව පවතින